මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
මුරසන ආරෝඪ කරු සභාපතිතුමනි, සමහර ප්‍රදේශවල ඇති වෙලා තියෙන නියන් තත්ත්වයත් එක්ක ඒ රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව තියෙන විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද ඔසේ මේ නියන් තත්ත්වය මේ ලෝකේ මුලින්ම ඇති වෙච්ච එක නෙවෙයි, අපේ රටෙත් ඉතිහාසයේ පුරාම විවිධාකාර ඉතාම බරපතල නියන් තත්ත්ව සම්බන්ධව අපිට වාර්තා වෙනවා. විශේෂයෙන් සිංහල අපේ සාහිත්‍ය ඇතුලේ ඔය කේ ජයතිලක මැතිතුමා ලියපු බැමිණි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව ගණන්වල ඇති වෙච්ච බරපතල නියන් තත්ත්ව, එතන මාටින් වික්‍රමසිංහ ශූරින් ලියපු ගම්පෙරළිය කලියුගයේ වගේ පොත්වල, ඊළඟට ඩබ්ලිව් සිල්ලා මැතිතුමාගේ පිටිසර මිනිසුන්ගේ නවකතා පොත, ඒ කේ ජයතිලක චරිත තුනක්, මේ ඔක්කොටම මම වැඩියෙන්ම කැමති මේ ලෙනාඩ් වුල්ෆ් නැත්නම් විලේජ් ඉන් ද ජංගල් ලියපු ඒ කතා සිංහල පරිවර්තනය බැද්දගම් පොතේ ඒ සිලින්දුගේ පුංචිහාමගේ ඒ වගේම හින්නිහාමගේ ජීවිත ඇතුලේ ඒ කර්කශ ජීවිත සම්බන්ධව අපේ ඉතිහාසයේ පුරාම කතා තියෙනවා. ඒ නිසා මේක මේ අද ඇති වෙච්ච විශේෂ කාරණයක් නෙමෙයි, මේ වගේ නියම් අපේ ඉතිහාසයේ පුරාම අපි අත්විඳලා තියෙනවා. ඉතින් අත වශයෙන් මේ වැස්ස ඇති වෙන්න බලපාන කාරණා ගොඩක්. දැන් මේ දවස්වල තියෙන වැස්ස සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ලෝකයේ පුරා තියෙන විවිධ කාලගුණ සම්බන්ධව අනාවැකි පළ කරන ආයතන ඒ ලංකාවට මේ දින බලපාන ඇති වෙන වැස්ස සම්බන්ධව බලපාන කාරණා සම්බන්ධව විස්තර කරලා තියෙනවා. එකක් එක තත්වයක් තමයි එල්නිනෝ කියන තත්වය. ඒ එල්නිනෝ තත්වය මගින් මේ දිනවල ලංකාවට ඒ පැසිෆික් සාගරයේ තියෙන උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ඒ සුළං ප්‍රවාහවල වෙනස් වීම නිසා ඇතිවන නියන් තත්වයක් ලංකාවට බලපානවා. ලංකාව විතරක් නෙමෙයි දකුණු ආසියා රටවල් හැම එකටම වගේ. ඊට අමතරව මේ කාලෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ නිර්දිග මෝසම් වැස්ස. ඒකෙන් ලංකාවේ නිර්දිග පළාත් වලට හොඳට වර්ෂාපතන ලැබෙනවා. ඊට අමතරව මේ ඉන්දියන් සාගරයේ ද්විකරණ නැත්නම් IOD ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියන තත්ත්වය අනුවත් මේ දිනවල විශේෂයෙන් ලංකාවේ දකුණු ප්‍රදේශයට වැස්ස වැඩි වෙලා තියෙනවා. ඒ නිසා නියන් තත්ත්වයක් තිබුණත් සමහර පළාත් වල තෙත් කලාපයේ විශේෂයෙන් මාතරගාල්ල හම්බන්තොට ගම්පහ වගේ දිස්ත්‍රික් වල අපිට දකින්න ලැබෙනවා හම්බන්තොටින් කොටසකට, ඒ වගේම කෑගල්ල වගේ දිස්ත්‍රික් වල වැසි තත්ත්වයක්. නමුත් වියලි කලාපයේ ගොඩක් දිස්ත්‍රික් වලට තියෙන නියන් තත්ත්වය නිසා ජල හිඟතාවයක් විශේෂයෙන් පානීය ජලය සහ කෘෂිකාර්මික ජල සම්පද්ධති වලට තියෙන ගැටලු. ඉතින් මේ සම්බන්ධව අපි රජයක් විදියට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන කාරණය අපේ ජල සම්පාදන අමාත්‍යතුමා හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම අපේ ආපදා කළමනාකරණ තත්ත්වයන් ඒ සම්බන්ධව මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා හොඳ පැහැදිලි කිරීමක් කරා. ඊට අමතරව අපේ නාමල් කරුණාත්න අමාත්‍යතුමා පැහැදිලි කරා කෘෂිකර්මාන්තයේ අපි කොහොමද මේ නියන් තත්ත්වයට මුහුණ දෙන්න අපේ රජය ක්‍රියාත්මක කරන්න කියන කාරණේ සම්බන්ධව. ඉතින් මේ කාරණා ඔක්කොම පොදුවේ ගත්තන් පස්සේ අපිට තියෙන ගැටලුව තමයි මේක කෙටි කාලිනව මේ ජල ප්‍රශ්නේ කෙටි කාලින විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක 2015 පැරිස් සම්මුතියේදී අපි නිගමනය කළා තියෙනවා 2030 වෙනකොට මේ ගෝලීය උෂ්ණත්වය අංශක 2කින් ඉහළ ගියොතින් අපි ඉතාම බරපතල ස්වාභාවික විපත්වලට ස්වාභාවික ආපදාවලට මුහුණ දෙනවා. අපි අත වශයෙන් අතීතයේ අපේ ස්වාභාවික විපත් විස්තර වෙන්නේ වර්ෂ 100කට සැරයක්, පරම්පරාවකට සැරයක්, මේ වගේ ඉතා දිග කාලවකවානු පරතරයක් තියලා තමයි ස්වාභාවික විපත් වෙන්නේ. නමුත් මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක අපිට ඇතිවන මේ ස්වාභාවික විපත්වල නැත්නම් ආපදාවල තීව්‍රතාවය වැඩි වෙලා තියෙනවා. එක විපත්තියක් ඇති වෙලා ඒක රිකවර් වෙන්නේ ඉස්සෙල්ල තමයි තව විපත්තියක් වෙන්නේ. මේ නිසා අපි බරපතල ගැටලු වලට මුහුණ දෙමින් පවතිනවා. ඒ නිසා අපි පහුගිය අවුරුද්දෙත් අපිට දිත්තා සුළුකුණාටුවෙන් බරපතල විපර්යාසයක් ඇති වුණා. ඉතින් අපි මේකට පානීය ජලයේ හිඟතාවය තියෙනකොට බවුසර වලින් උතර බෙදලා එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ යම් යම් පොඩි වෙනස් කිරීම කරලා කෙටි කාලීන විසඳුම් රජයන් විදිහට කරන්න පුළුවන් වුණත් අපේ රටේ තීරණ ගන්න ව්‍යස්තදායක විදිහට මීට වඩා බරපතල විදිහට මේ ප්‍රශ්නේ ගන්න අවශ්‍යයි. ඒකට හේතුව තමයි අතවසියෙම ගත්තොතින් අපි අද ගන්න මේ තීරණ මත තමයි අනාගත පරම්පරාවේ රටේ ජීවත් වීමේ අයිතිය ඒ ජීවත්වීමේ හැකියාව ජීවත්වීමේ පහසුකම් කියන කාරණය අනාගත පරම්පරාවට තීරණය වෙන්නේ. ඒ වගේම තමයි අද අපිට හඬක් තිබුණත් මේ රටේ හඬක් නැති මිනිස්සුන්ට වීල කලාපයේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වගේම කැලෑවල ජීවත් වෙන හඬක් නැති සත්තුන්ට ඒ සත්තුන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය වෙන්නේ අපි අද ගන්න තීරණ මත. ඒ නිසා එතකොටම අපි රජයක් විදියට මේ තීරණ ගන්නවා වගේම අපි පාර්ලිමේන්තු කණ්ඩායම අපි පාර්ලිමේන්තුවේ තියෙන පරිසරය සහ කාලගුණය සම්බන්ධව තියෙන පාර්ලිමේන්තු සංසදය විදියට අපි පහුගිය වකවානුව පුරාම මේ සම්බන්ධ විවිධාකාර විද්‍යාඥයෝ එක්ක සාකච්ඡා කරමින් එල්නිනෝ තත්ත්වය මේ අයෝඩි තත්ත්වය සහ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇති වෙන පාරිසර විපත් සම්බන්ධව සාකච්ඡා කරමින් පවතිනවා. ඇත්තම ගත්තොත් දැන් ජලය ප්‍රධාන ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන් ලෝකයේ ජනාවාස බිහිවෙලා තියෙන්නම ජලය මූලික කරගෙන එක්ක ගංගාවල් නැත්තම් ජලය වැස්ස මූලික කරගෙන තමයි ජනාවාස බිහිවෙලා තියෙන්නේ. ඉතින් ජලය ඇත්ත වශයෙන්ම මිනිස් ජීවිතවලට විතරක් නෙවෙයි සතුන්ගේ ජීවිතවලටත් ජීවිතවල ඉරණම තීරණ කරන ප්‍රධාන සාධකය. ඉතින් අපි දන්න කාරණේ තමයි මේ ජලය. අපි පුංචි කාලේ අපට මතකයි අපි ඇලවල් වලින් ගඟෙන් උතුර බොනවා. ඊට පස්සේ අපි තව පහ වෙනකොට අපි තරුණ කාලේ වෙද්දී අපිට එහෙම ඇලවල් වලින් උතුර බොන්න බෑ. නාන්නත් බැරි වුණා සමහර ලාට සමහර ගංගා වලින් දැන් වෙනකොට
ගරු මන්ත්‍රීතුමනි තව විනාඩි දෙකයි.
දෙවුනේ මේ ටැප් වලින් නැත්නම් මුදල් වේවල අපි දැන් බෝතල් වතුර සල්ලි දීලා වෙන්නේ. අත වශයෙන් මේ ඉතිරි කාලෙදී අපි තව අවුරුදු 10කට පහලට පස්සේ අපේ තියෙන පවුලේ බජට් ෂෙයාර් එකකින් ලොකුම වියදම වතුර වෙන්න පුළුවන්. ඒ නිසා ජල ප්‍රශ්නෙට මීට වඩා සාර්ථක උත්තර වලට අපට හොයන්න අවශ්‍යයි. ඉතින් ඇත්තම ගත්තොත් මේකට උත්තරේ අපි මේ විශාල වශයෙන් මාංශ වුණත් අපට හොයන්න බෑ. මේක ගෝලීය ප්‍රශ්නයක්. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන සාධක වලට අපි උත්තර හොයන්න අවශ්‍යයි. අපි පමණක් නෙවෙයි අත වශයෙන්ම අපි නෙවෙයි මේකට ප්‍රධාන චූදිතය වෙන්නේ චීනය ඇමරිකාව වගේ රටවල් විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් සහ හරිතාගාර වායු නිකුත් කරනවා. අපි නිකුත් කරන්නේ උසලකී හැකි ප්‍රමාණයක් يعني 100.08% වගේ ඉතා කුඩා ප්‍රමාණයක් අපි නිකුත් කරන්නේ. හැබැයි අපි කුඩා ප්‍රමාණයක් නිකුත් කරාට අපිට වන හානිය ඒ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් ස්වාභාවික විපත් වලින් වන හානිය අපිට ඉතා වැඩි. ජල ගැලීම් නායම වගේ විශාල ස්වාභාවික විපත් ඇති වෙනවා. මේ නිසා මේකට උත්තර හොයන විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙන මේ මුදලේ පංගුව අපට ලැබෙන්න අවශ්‍යයි මේ දියුණු ඉතා විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් පිට කරන රටවල් වලින්. ඒ නිසා මේ කාබන් වෙළඳාම කියන සංකල්පය නැත්නම් කාබන් ට්‍රේඩින් කියන සංකල්පය හරහා මේ කාබන් ක්‍රෙඩිට්ස් වලට අපි අනුගත වෙලා තියෙනවා. අපි අත්සන් කරලා තියෙනවා. අපි දකුණු ආසියාන් රටවල් විදිහට අපි සටන් කරන්න අවශ්‍යයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව අපි හැමම අපට හිමි පංගුව මේ කාබන් අරමුදලේ ඒ පාරිසරික අරමුදලේ අපට හිමි පංගුව අපට ලැබෙන්නේ. අපිට විපත්තියක් වුණාන් පස්සේ නිකන් දාන දෙනවා වගේ නිකන් අපි ඔගේ චැරිටි විදියට තමයි අපිට මුදල් දෙන්නේ. අපට එහෙම නෙවෙයි අපට හිමි පංගුවක් තියෙනවා. මේ පංගුව ලබා ගන්න අපි සටන් කළ යුතුයි. මොකද මේ පංගුව තමයි අපේ වනාන්තර වලින් උරා ගන්න කාබන් ඩයොක්සයිඩ්. අපි ගොඩක් වෙලාවට කර්මාන්ත වලත් අපි කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම අවම කරන විවිධාකාර උපාය මාර්ග පාවිච්චි කරනවා. අපි ජල විදුලි තමයි වැඩියෙන් පරිවෝජනය කරන්නේ. ඉතින් මේ වගේ අපි විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම අඩු කරලා ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න විශාල උපක්‍රම වලට ගිහිල්ලා තිබුණත් අපට ලෝකයේ විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් මුක්ත කරන රටවල් වලින් මේ කාබන් අරමුදලේ පංගුව අපට අද ලැබෙන්නේ නැහැ. මේ පංගුව ලබා ගැනීම
තමයි කාලය අවසානයි.
අපි එකතු වෙන්න ඕනේ. කියන්නේ යෝජනා කරමින් පක්ෂ විපක්ෂ හැම කියන්නේ දේශපාලන ભેදයකින් තොරව යෝජනා කරමින් ඒකට අපට සහයෝගය දක්වන්න කියලා ඉල්ලා සිටමින් සමගන්නවා. ස්තුතියි හැමෝටම.